භාග්‍යවතුන් වහන්සේගෙන් යමක් ඉල්ලා සිටි විට ඒ ලැබෙන බව පැහැදිලි වී ඇත. එසේ ඉල්ලා සිටිය යුතු නිවැරදි ප්‍රමේය කුමක්ද කියලා මම අහනවා. දැන් මේකදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. භාග්‍යයෙන් තේරුම් ගන්න තියෙන කතාව. මේක තව ප්‍රශ්නයක් හිම්ම තියෙනවා. මොකද මම දැනුම් දීලා තිබුණා ඉස්සෙල්ල අවස්ථාවක මේ භාග්‍යවතුන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් ලැබෙනවා කියලා කියා තියෙනවා. මම එහෙම එකක් කියලා අහන්නේ. මම කියා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ උදෙසා යම් දානයක් දුන්න කෙනාට මහත්ඵල ලැබෙනවා, මහානිසංස ලැබෙනවා. ඒ වගේ දානයක් දීලා හැම පැතුමක් පතනවා, පැතුම ඉෂ්ට වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේගෙන් යමක් කියලා උගහව දෙන જાතිය කතාව මම කියලත් නැහැ. එහෙම එකක් ධර්මයේත් නෑ. බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කිසි දානමාන ආදියක් දීලා යම් කිසි මොනවාරි පිනක් කරලා උමුල් කරගන්න. යම් හේතුමක් හිතුවනම් පැතුමක් පැතුවනම් ඒක ඉෂ්ට වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. මොකද ඒ පින මහ බලවත්. පුද්ගලික දානින් අදම පළවෙනි දානෙ තිබෙන උතුර පුදුත් දෙන දාන. එවදු දානමාන ආදිය දිලා යම් කිසි කෙනෙක් සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා හතරින් නිතර පැතුමක් පැතුවන. ඒ පැතුම ඉෂ්ට වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ නිසා බුදුරණන් වහන්සේ දේශනා කරනවා සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණා හතරින් නිතර පතල පැතුමක් ඇත නැහැ කියලා ඉෂ්ට වෙනවා. ඉෂ්ට කාර්ත මනාව දුර්ලභ ප්‍රාර්ථනා දහම් හතරක් ගැන විග්‍රහ වෙනවා. ඒක මේ බෞද්ධ විදිහේ දාලත් ඔකත් තේරුම් ගන්න ඕන දෙයක් විශේෂයි. මොකද දැන් මේ බුදෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේව පතනවා මේ හොඳ යහපත් විවාහ ජීවිතයක් පතනවා, දරු සම්පත්තිය පතනවා, මේ ආදී වශයෙන් එක එකනා පතන ඒවා තියෙනවා. දැන් ඉතින් මමත් ඔය වටේ මම ඉතින් අනුමත විදිහට ඒක ආශිර්වාද දෙවෙනවා. දැන් මේක මමත් හරියට මේ අනිත් ජාතියේ බුදුදහමට අයිති නැති කෙනෙක් වගේ කරන වැඩක් කරනවා නේ අන්‍ය ආගම් වල වාචික මෙහෙමත් මේ තනින් තන කසුකසු ගිහින් තියෙනවා. මම කියන්නේ නැහැ නෝ කසුකසු යන බව මම දන්නවා. කොහොමද කම ගොතර වෙන්නේ. මේ මේකෙන් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තුල යම්කිසි මේ ලෝකෙක දෙයක් පතන බලාපොරොත්තු නැති සත්‍යයකපත් වෙලා එහෙම කිසිම දෙයක් පතන්නේ සත්‍යයකපත් වෙලා නැ මානසිකත්වයක් ඉදිනවනම් ඒක අනාගාමි මාර්ගයේ අරිහත් ඵලයේ තියෙන අරිහත් මාර්ගයේ වැඩෙන අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක්. එච්චර ඉහළට ගියාම ඥාන දර්ශනෙට ගෝචර වේක කරන්නේ. එහෙම නැත්නම් කාගේ හරි කියවණක් අහගෙන බුද්ධාමි ස්වභාවේන එකකව පවන එකක් නෙමෙයි කියට අහගත්ත දෙයක් අනුව මේ ලෞකික නුවණකල ගෝචර කරගන්න. තර්කවාදී තරගෙන ඕක කියන්න පුළුවන්. යථාර්ථයෙන් පැතුම අපර වෙලා යනනම් අරිහත් මාර්ගඥානිය වටනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට මෙහා ධම්ම අවබෝධයක් ලැබුණා කියන්නේ. මේ ධම ඇත්ත කියන පළවෙනි අදහස ආවා. මේක තමයි සෝවාන් ඵලයටපත් වෙන ධර්ම ඇස පහළ වුණා කියන්නේ. ධම් ඇස පහළ වුණාට ඇලීමයි ගැටීමයි දෙක තුලින් ගෙනියන්නා වැඩි පිළ සම්පූර්ණයෙන් කෙලවර වෙලා නැහැ. සතර භාගත වෙන වට්ටමේ ඇලීමයි ගැටීමයි දුරු වුණා. නකුල මාතා නකුල පිතා කියන්නේ මාර්ගඵලලාභිය සෝවාන් හිටමු දෙන්නේ. අවුරුදු 80ක් ගිහිල්ලා ඔය සෝවාන් ඵලයටපත් වෙලා බුදුරන් වහන්සේ ඉදිරියේම කියනවා. ස්වාමීනි මමයි මගේ භාර්යාවයි උඹ නොදකින් ඉඳලාවත් දෙයක් වදිනයක් හිත කිලිතු වෙන්න කියලා නැහැ. මෙච්චර කාලෙකට. බොහොම සමගිය සමාදානෙන් අපි ජීවත් වෙන්නේ දුස්ත්‍යාගිතයක් කරලා නැහැ. මාහර ඒ මගේ ස්වාමි පුරුෂයා මාහර කිසි කෙනෙක් පතල නැති බව මටත් විශ්වාසයි. එයාටත් මං ගැනත් විශ්වාසය මාත් එහෙමයි. අපි මෙහෙමයි හිටියේ. ඉතින් ස්වාමීනි මින් ඉදිරියේ ඊළඟ අධ්‍යයන දෙවියෙක් දෙවඟලක් වාග් කටයුතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට කොහොමද මග පාදා ගන්න. දැන් මේ සෝවාංගලත් ඇහුවා නේද? නකුල පිතු සූත්‍රයේ විග්‍රහ වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළා ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරනවා ඔය පැතුම පතන්න ඉෂ්ට වෙයි. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණා හතරෙන් නිත්‍ය වෙන පුද්ගලයාගේ පැතුම ඉෂ්ට වෙයි. එනේ ඒ සුත කියන එක ඇතුළක් තියෙන තැන තියෙනවා නැතුවක් තියෙන තැන තියෙනවා. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන එකයි එතන ගන්න. සුත කියන්නේ ධර්ම පිළිබඳ දැනුවත් වෙන එක. ධර්ම පිළිබඳ සවිහාර දැනුවත් වෙනා නම් එහෙම ලෝකේ අනිත්‍ය දුක්ඛ යන තත්ත්වය අත්හැරීම නොවැළ විදිම හැර වෙන මොනවා කරන්න කියලා අදහස එන්නේ. ඒ අදහස ගතව පැතුම පතන්න බෑ. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියලා හිතන් ගත්තාම ප්‍රඥාවකින් තේරෙන කොටසක් තියෙනවා ඒක අවබෝධ වෙච්ච කොටම. සුතේට ගත්තොත් එහෙම එතෙන් දැනුවත් වෙනා ධර්ම පිළිබඳව. ඒක ධම් දැනුවත් වීමට අවශ්‍ය කරන කාරණා. ඒතොර අරක තියෙන්නේ පැතුම වල අවශ්‍ය වෙන කාරණා හතරක්. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන්නේ. ප්‍රඥා කියන එකේ මුල් උනහම පොද කරන්නේ ප්‍රඥා කියන එකේ මූලික අවස්ථාවක් තියෙනවා. දස කුසල මේ ඉස්සෙල්ලාම තියෙන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නික්මීමේ අමෝහය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැති අමෝහය තමයි මුලින්ම අරගන්නේ. ඒතොර සංඥා වශයෙන් ලෝකයේ හැඟීම් වලින් වෙන්ගලා යනකොට හුඟක් එහාට ගිහලා අරිහත් මාර්ගඥානිය වැඩෙනකොටයි තුන් භවී පිළිවඳව සංඥාවන්ගේ නිදහස් වෙන මාධ්‍ය මානසිකත්වයේ උදා වෙන්නේ. එතෙන්ට ගියාල වශයෙන් ලෝකයක පැතුමක් ආ දෙවියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න ඕන කියලා අපි එකට එකතු වෙද්දී ඕනේ ආයි නැවත එකතු වෙන ওই පැතුම් එකක්වත් නෑ. ඔయిత මෙහා හරිය සෝවාන් පුද්ගලයා සකෘදාගාමී පුද්ගලයා එමත් තම තාවාගේ තවුණු තමන්ගේ පිරිස දාලා යන්න බෑ. ඒ පිරිස එකතු කරගෙන නැගිලා එන්න ඕන. අනික කෙනා දෙවියෙක් වුණා නම් මාත් දෙවියෙක් වුණා නම් වැඩිය හොඳයි. ඒතර මේ මනුස්ස ලෝකේ තියෙන දුක් වාතරේ ඒතර නෑනේ. හැබැයි ඒතර හොඳයි කියන නිගමනේ ඒගොල්ලන්ගෙත් නෑ. එක නිගමනයක් තියෙනවා. මේක විඳිනා වූ දුකට වැඩිය දෙවියන් ඉච්ඡර දුක් විඳින්නේ නෑ. ඒ දුකේ නිදහස. එහෙම දකිනවා. මේ දෙවි දිහා දකිනවා. සෝතප්ජනේ දකිනවා. ඒක නිත්‍යයි සබයි ආත්මයි කියලා. ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තමයි කියලා ආර්යය දකිනවා සෝවාන් කෙනෙක්. හැබැයි මේ මිනිස් වෙදින දුක් වෙනාට වඩා ඒක හොඳයි කියලා දකිනවා. දැන් මේක කියන්නේ දිනසු. නිසයි හොඳ ලෝකේ හොඳම හොඳයි කියලා දැකීමේ බලාපොරොත්තුවක් වෙනකවත් නෑ. මේ ඉවර කරගන්න බැරි බව දන්නා කාමරාගේ පැටි ගියා ඉවර නැති බව දන්නවා. පොඩි පොඩි අවිසීම් තියෙනවා. කාමරාගේ නිසා අත්හැරලා යන්න බෙටත් වෙන මානසිකත්වය තව බැඳිලා තියෙනවා. හැබැයි බැඳුණත් මේකේ අල්ලා ගන්න වටනාදයක් නෑ කියන එක ඇත්ත කියලා දන්නවා. මූලික දහම් දැනීම තියෙනවා. නමුත් අත්හැරලා නැහැ තාම. අත්හැරලා නැති නිසා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. අර හිටියා වගේ එකට ඉන්න. සමගිය සමාදානේ අපි හිටියා වගේ සමදුලට ඉන්න ඕනි. හැබැයි හිටියට වැඩක් නැති බව නම් දන්නා ඒගොල්ලන්ට අත්හැරලා ගන්න බැහැ. අන්න එහෙම අදහස් දෙකක් තියෙනවා. ඔන්න ඒ නිසා බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අද්ද. ඒක තමයි සෝවාන් වෙලා හිටියත් දෙවියෙක් වශයෙන් දෙවගණක් වශයෙන් අපිට ඉන්න හන්නම් කියලා අදහසක් ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා එක දෙයක්. ඒ ප්‍රතිමෙන් කවදාවත් පුද්ගලයා නවත්තන්න බැහැ ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ. ධර්ම අවබෝධය ලැබිච්ච සම්පතන් ඕක මෝරනවා. ඒ අවබෝධයේ මෝරලා විදර්ශනා වැඩෙනවා. වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? අනේ මෙච්චර කල් පැතුමත් වැලක් ඇති එකක් නෙමෙයි කියලා පැතුම අත්හැරලා යනවා. පැතුමල කවදාවත් මොනවා පැතුමක් ජය ගන්න බැහැ. ධර්ම අවබෝධය ලැබුණා කියලා නිවනින් මේ පිටට යන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දන්න නිසා තමයි කිව්වේ. ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ ප්‍රාර්ථනා දහ මේ දින ඥානවන්තයෝ පතනවා මේ ආර්ය විනය තුල ඉඳගෙන කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ පැතුම පැතුමට කවදාවත් ඒක ඉෂ්ඨ වෙනවා කිව්වත් ඒකේ තවදීන්නේ නැහැ. ඉතින් අර එක්තරා උපාසක මහත්මිය බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට යමක් දෙනවා නම් දානයක් දුන්නහම දීලා යම්කිසි මේ පැතුමක් පැතුම ඒක ඒකාන්තයෙන් ඉෂ්ඨ වෙනවා. ඔබ වහන්සේට දුන්න දේ වඩවලාත් ලැබෙනවා කියලා ඔබ වහන්සේගෙන් මම අහලා තියෙනවා. ඒක මම විශ්වාස කරනවා. මං හරි කැමති මේ ඇල්හාලේ වතුයි මේ සූප ව්‍යංජන වලට. ඒ නිසා මං මේ මගේ කැමැත්ත පරිදි ඔබ වහන්සේට මේ දන් දෙනවා මට මතුමතුල් ලැබෙන්නේ. මට අනුකම්පා කරලා පිළිගන්න කැදොත්. ඉතින් උන්වහන්සේ දානේ පිළිගත්තා. අනේ ස්වාමීනි මෙන්න මේ පැණි කැවුම් වලට. මං හරි කැමති. එහෙනම් මං මතුමතුල් මට පැණි කැවුම් හම් වෙන්න මම මේ කැවුම් පූජා කරනවා ඔබ වහන්සේට. මට අනුකම්පා කරලා පිළිගන්න කියලා. ඉතින් උන්වහන්සේ පිළිගත්තා. දැන් මේ පැතුම් කොයිතරම් ඒවත් දැන් ජීවිතයක රැකි රසාවක් අතලා හිටන් මෙහෙදී යම් කිසි ප්‍රාර්ථනා කරන කෙනෙක් ඉන්නේ. කැවුම් කඩ ආසල කැවුම් පත්තන එකයි මේ මිනිස්සුන්ගේ ජීවත් වෙන වැරණක ජීවත් වෙන රැකියාවක් මේ බලාපොරොත්තු වෙන එකයි දෙකින් කොහොමද වැඩියෙන් කැත? කැවුම් කන එක නේද? හැබැයි ඔය පැතුම බුදුරජාණන් වහන්සේලාගේ කෙනෙක් පැතුම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ කසී සළු වලට මම හරි කැමතියි. ඔබ වහන්සේ මේ කසී සළු මම පූජා කරනවා මට මතුමතු කසී සළු ලබන්න බලාගෙන. හරහන් කම්බා කරලා පිළිගන්න. උන්වහන්සේ පිළිගන්න. ඒකතර මහා කැත පැතුමක් ඇති. සාවිනි මෙන්න මේ මුරුදු ඌර්මාස වල මං හරි කැමති. කියලා මේ මුරුදු මාස යන්න එන්නේ මතු මතු බලාපොරොත්තු නම් මලන් කවල මේක පිළිගන්න. ඔයාලා මේක පිළිගන්න. දැන් ඔය විලාදේ පැතුම් ටිකෙන් බුද්ධ වෙලේ අතර මං එන්නේ බව දන්නවා නම් එහෙම. බුදු ගන්නාසේ පිළිගන්නා නෙවෙයි ඔක අහකට බාල නිකන් ඉඳන් කියේ. මොකද ඒ සිද්ධ වුණේ අන්තිමට. බුදුන් කෙරෙහි ප්‍රහාදේ ධර්මචර්යාව සමචර්යාව අත්හැරින්නේ දහමින් පිට යන්නේ නැතුව දහමත් ඇසුරු කරගෙන මේ පැතුව පැතුයි. හැබැයි වැඩි කාලයක් දිසෙල්ලා ධර්මචර්යාවේ සමචර්යාවෙන් ගිය දහම් මාර්ගයේ ඉක්මන් වෙලා නැගිලා. සතුම ඉක්මවා ගියා ඒ පුතුන් ආරි සමෝධි. ඒ සමෝධිය නැගිලා හිතා මොකද කරන්නේ? අනාගාමී සමෝධරපත් වෙලා කාමරාග පටික දුරු වුණා. මැරෙන්නත් ඉස්සෙල්. එතනින් චුත වෙලා ගිහිල්ලා බබලෝ උපන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මී කියලා. අර සමාධි. ඊට පස්සේ බුදුරන් වහන්සේ හැම වෙලින්දා ඇජලක ස්වාමීනි ඔබ වහන්සේ මම මතක ඇති ඔබ වහන්සේ මේ කැවුම් බලාපොරොත්තුෙන් කැවුම් පූජා කළේ ඇල්හාල් සහිත රූපේ අංජන බලාපොරොත්තුෙන් ඒ පූජා කළේ සලු බලාපොරොත්තුෙන් සලු පූජා කළේ ඉතින් මේ ආකාරයෙන් මම මේවා පූජා කළේ මමයි ඉතින් ධම්මේ එදා ඔබ මට මුදලා යමක් පැතුම් ලැබුණා තාම අසීමිතව ලැබුණා ඒ වුණත් ඒ වැඩක් නැහැ කියලා මට තේරුණා ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ වටිනාකම ඊට වඩා මට මොහුකුරා ගියා මට ධර්ම සමාධියක් ලැබුණා මම ධර්ම සමාධියෙන් තමයි සිතෝනේ මනුෂ්‍ය ලෝකේ ඒ නිසායි මම අද මේ බබලෝට ආවේ ආයි මම මනුෂ්‍ය ලෝකෙටින් දැන් ආවේ නෑ කියලා අර ප්‍රහාදේම ලක් පල කළා එහෙනම් එච්චර ප්‍රතිමා පතරවත් ප්‍රතිමට බැරි වුණා ආර්ය මාර්ගය වලක්වා ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා ආර්ය මාර්ගය ලැබූ කෙනෙක් ආර්ය මාර්ගයට නැඹුරු වෙච්ච කෙනෙක් ලෝකේ මොන පැතුම් පැතුවත් කාටවත් අසාධාරණයක් වෙන පැතුම පතන්නේත් නැහැ. සමාගයේ ජීවිත යාත්‍රාව ගෙන යාමට මොනවද අවශ්‍ය වෙන්නේ? ඒකට අවශ්‍ය කරන පහසුකමක් බලාගෙන ඒකයි පතන්නේ. අනිකට නැහැේවා වෙනසේවා කියලා පතන්නේත් නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන විදියට පරි ගැනීම දේවල් පතන්නේත් නැහැ. එවනු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය දේ ප්‍රාර්ථනා කරුවට ඔහුගේ මනස එතන හැදෙන්නේ. ඔබ ධර්මචර්යාවේ සමචර්යාවේ ජීවත් වෙන පුද්ගලයා ධර්මයේ අවබෝධ කරගත්තාම ධර්මඥානෙ මේ සියල්ල අභිභවා යන වෙමෝතක් ඉන්නවා. ඒක වළක්වන්නද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවන්තිය මේ ධර්මචර්යාව සමචර්යාව වෙනස් නොකර පැතුම් පතන. ඉෂ්ඨකාන්ත බලාපොරොත්තු දුර්ලභ අති දුර්ලභ ලැබෙන පැතුමක්. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, භවභෝග සම්පත්, ඒ වගේම මරණින් මතු සුගති සම්පත් මේ ආදි වශයෙන් මේ පැතුම් පතන. ඒවා ලැබෙනවා. නමුත් ඒ වර කවදාත් මේ ආරි මාර්ගයේ නවත්තන්න බැහැ. ඒව පස්සේ තමන්ටම තේරෙන වැඩක් ඇතිවතුන් නෙමෙයි කියලා. ඔයිට වඩා නිවි නිවි සංසියාම අග්‍රයි කියලා දැකලා ඒ ඥානීය මුදුන්පත් වෙලා ඉතින් එතෙන් තමගේ වැඩේ කරගන්න. ඒ නිසා ඒකේ වරදක් වෙන්නේ නැති බව දන්නේ සතා බුදුරණන් වහන්සේ ඉෂ්ඨකාන්ත වනාප දුර්ලභ වතුන් කියලා බෙදෙනවා. මේ ආරි සෝවාන් වෙච්ච කෙනෙකුට ලෞකික වශයෙන් ලැබෙන අභිවෘද්ධි පහකු ලෝකෝත්තර වශයෙන් ලැබෙන අභිවෘද්ධි පහකලා හිමිකාරී කියලා පෙන්නනවා. සෝවාන් වෙච්ච දැනපතන් ඔහුට ධන දානි සම්පත් ලැබෙන්න හේතු ලැබෙනවා. ලෞකික වශයෙන්. ඒ වගේම පුත්‍ර දාගාදී ලැබෙන්න හේතු ලබනවා. එතකොට ඒ වගේම නිලමුදල් ධනෙ ලැබෙන්න සම්පත් ලැබෙන්න හේතු ලබනවා. පරිවාර සම්පත් ලැබෙනවා. ගව මහීසාදී සතුගෙන් ලැබෙනා වූ ලාභ ලැබෙනවා. විශාල කීර්ති ප්‍රශංසාවක් ලැබෙනවා. ඒ මෙලෝ වාසේ. ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධාව වැඩිනවා, සීලය වැඩිනවා, සුතේ වැඩිනවා, ත්‍යාගය වැඩිනවා, ප්‍රඥාව වැඩිනවා. ඔන්නේ කාරණා 10කින් සෝවාන් පුද්ගලයා අන්‍යයන් අභිභවා වැඩිනවා කියලා පෙන්නනවා. හැබැයි අර ලෞකික වශයෙන් වැඩින එකකව හිතාලන්නේ නැහැ. නමුත් වැඩිම ධර්මතාවය. ඒ ඇකට එහෙම ලැබෙනවා. අනුකූල කරලා අර ශ්‍රද්ධාව, සීල, ත්‍යාග, ප්‍රඥා ගුණයෙන් ඉතර පැතුවොත් ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා. හැබැයි ඉෂ්ට වුණා කියයි දැන් ඔහු මේ සසර සඳහන් දෙයක බලවත් වෙන්නේ නැහැ. නැති ඔය කාරණා දකින්න ඇති ත්‍රිපිටකය හොයලා බලලා නැති අය කාගේ හරි කියවමනක් අහලා බෞද්ධ නිවන් පතලා නිවන මිස නිවනෙම පතනවා කියලා බෞද්ධයෙක් නෙවෙයි මිහ දෘෂ්ටිගත කරනවා. ඊට පස්සේ බෞද්ධයාට මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය, නිවන කියන මේ තුන් අභිවෘද්ධියට හේතුකාරක ඇති බෞද්ධයා අතලමඟ නතර කරන හිටන් අතලමං කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒතෙන්ට නැඹුරු කරන පුද්ගලයාට නැඹුරු කරන සත්‍යයට පහරක් ගහනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට එක සූත්‍රයක විග්‍රහ කරනවා. එක්තරා බමුණෙක් කියනවා කෙනෙක් කෙනෙකුට මොනවා කරලා දෙන්නද? කෙනෙක් කෙනෙකුට හොරලා දෙන්න දෙයක් නැහැ. අනිකෙක් අනිකෙකුට මොනවා කරන්නේ? මෙහෙම දෘෂ්ටියක් දිනවා. මේ දෘෂ්ටිය ගෙන අපිලාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහුගේ කියවන පරිදි යම්කිසි මිනිසියෙක් යම්කිසි මිනිසියෙකුට මෙලොව අභිවෘද්ධියට මඟ පාදලා දෙනවා. එහෙම එකක් කරන්න බෑ කියලා එහෙනම් එහෙම කරලා කවුද කෙනෙක් කෙනෙකුට මොනවා කරන්නද කියන ප්‍රශ්නේ මතු වුණා. ඒ මතුවෙන නිසා මෙලෝ වශයෙන් ලැබෙන්න දෙච්ච විශාල ලාභය මනුස්සයින් හත්පෙයින් නැති කරනවා. ඒ නැති කරන නිසා ලෝකයාට අවලක් කරනවා. ලෝකයාට යම් කිසි කෙනෙක් පාඩුවක් කරනවා නම් අවලක් කරනවා නම් මේක මොන හිතට අයිතිද කියලා අහන. මේක දූෂ්‍ය හිතට අයිති. දූෂ්‍ය හිතට අයිති වෙන යම් කිසි කටයුත්තක් කරනවා නම් ඒක සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද කියලා අහන. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ මිත්‍යා දෘෂ්ටි ප්‍රකාශ කරන අර නිරය හෝ තිරසන්යෝ කියන දෙකත් එක පරණනවා කියන්නේ. එහෙනම් බෞද්ධය කවදාවත් මෙලෝ අභිවෘද්ධියට පහර ගහන්නේ නැහැ. පරලෝ අභිවෘද්ධියට පහර ගහන්නේත් නැහැ. නිවන් මාර්ග පෙන්වා දෙනකොට නිවන් මාර්ග හරියට කියා දුන්නා නම් මෙලෝ අභිවෘද්ධිය සත්‍යය නවත්තන්න බෑ. පරලෝ අභිවෘද්ධිය බඳවලා මතු කරලා ඒක නවත්තන්නත් බෑ. ඒක ඉක්මවලා ගිහිලා ඉතින් නිවන් අවබෝධයෙන් ප්‍රඥාව පූර්ණ කරගන්න. එතකොට මෙලෝ පරලෝ නිවන් කියන තුන් අභිවෘද්ධිය මේ ශාසනයේ ඇතුළත කරන හැටි තියෙනවා. සාසනේ තුල ඔකෝ මහා ප්‍රඥාවන්තයෝ නෙමෙයි. බොහොම පුංචි තරිලා ටිකෙන් ටික නැగిලා නැగిලා ඇවිදilla යන ක්‍රමතිය. මෙලෝදිම අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන් මහා ප්‍රඥාවන්තයෝ ඉන්නේ. ඊය අර සියල්ල මත්යල දාලා සියලුම සම්පත් හැකිය රසා ගිහි කටයුතු සියල්ල මත්යල දාලා කවිදෙට පත් වෙලා අංග පූර්ණව හතර අතිපත්තාණිය අත්වරලා පූර්ණ කරලා මෙලෝදිම අරිහත්ත්වයට පත් වෙනවා. මේ මහා ප්‍රඥාවන්තයෝ ගෝචර වෙන හැටි. තව කතා කියන අනාගාමී ඵලයට පත් වෙන මට්ටමල කරගන්න. තාවකාලිකව අපිට පැවිදි වෙන්න බැහැ. මේ ගිහි සම්පත් ඉඳගෙන කටයුතු කරගෙන මේ මාධ්‍ය අපි පුළුවන් තරම් දුර ඇසුරු කරමු. ඒ මත්තේ මේ ඒ ටික කරගෙන යනවා. ඉතින් යවයි විහිපතක ඉඳගෙන දැහැමින් අමුදරුවන් පෝෂණය කරගෙන සංහිදී මුතුමැණි පරිහරණය කරගෙන ඒ විදිහට අපි මේ අපේ කටයුතු කරන ගමන් සුවඳවි ලවුන් පරිහරණය කරගෙන මේ විදිහට ඉඳගෙන අපිට ධර්මය දේශනා කරන්න බුදු ගන්නහතේ ඉල්ලපු බබුනෝ ඉන්නවා. සංහිදී බුද්දෙලු. උන්වහන්සේ ඒ විලාදී ඒ කටයුතු කරගැනීමේදී ඒකෙනත් ගැළපෙන්න ධර්ම මාර්ගය ගැටෙන්න ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ එක එක ආකාර මට්ටම් වල ඉන්න ලදරුව ළමා වට්ටමේ අය, ගැටවල මට්ටමේ අය, තරුණ මට්ටමේ අය, මැදි වයසේ අය, මහලු අය අන්තිේ සමාජයේ ඉන්නවා වගේ. ඔය ඔක්කොට වෙනා මේ බුද්ධ ශාසනය. ඉතින් තම තමන්ට ගැළපෙන්නා වූ ආහාරය බුදුරණහතේ බුද්ධිලා දැකලා තමයි දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අවතින්දී ලකින්න ඕනේ එක දෙයක්. නකුල මාතා නකුල පිතෝ කියන දෙන්නා මතු දෙවියෙක් දෙවඟලක් වෙන්න ක්‍රමයේ හසම ක්‍රමයේ කියලා දුන්නා. එක්තරා විසුණු හතේ නම. අනාගාමී ඵලයෙන් එක මාර්ගය වලට දැන් අධෛර්යවත් ඉන්නවා. අයි මහර ධෛර්ය ගන්න නැද්ද? ඇයි ස්වාමීන් වහන්සේ කොහොමත් මගේ තියෙන අනාගාමී ආයතනය මලපි මෙහි නෑ. කොහොම උත්තරය දුන්නා. ඒතොර යකින් අහනවා. මහාන ගෑවිච්ච අසුචිතික විහිදාලා හිටන් අතේ බලපුවා පේන්නේ. ඉඹල බැලුවොත් ගඳ නැද්ද? ඉඹල බැලුවොත් ගඳයි නේ පේන්නේ නැතුව. ඒ වගේ ওই ටිකත් අයින් කරගන්න ඉක්මන් කරලා. මේ භවයේ කොතනකවත් කොතනවත් විපදිනේ කොහොඳයි කියලා මම කියන්නේ. විපදීම දුකටයි. එකෙස ඔබ අප්‍රමාදව කටයුතු කළා අරිහත් වෙනපත් වෙන උත්සාහ කරා. එහෙම අවවාදයක් දුන්නා උන්වහන්සේ. නමුත් මේ දෙවියෙක් දෙවඟලක් වගේ මදු කාලේ ජීවත් වෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් අහපුවා. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු ඔය කතුව පවා ගන්න කියන නකුල මාතා නකුල පිතෝ දෙන්නට කිව්වා. දැන් කෝ කාටද එකවන් දෙන්නේ? නෑ බුදුරජාන් වහන්සේ ආසේ අනුසය ඥානෙ ඇති නිසාම දකින්නෝ. ඒ බුද්ධිලයාගේ ඥාන මට්ටම. ඒ ඥාන මට්ටමෙන් එහාට ඔහු මෙහෙ යවන්න යන්නේ නෑ. උන්වහන්සේ දන්නා මේ මට්ටමට මෙච්චරයි පුළුවා. එයින් එහා මට්ටමකට යන්න බැරි මට්ටමකට බුද්ධිලා බුදුරු කරන්නේ නැහැ. නිසා ඒ මට්ටමටයි දේශනා කරන්නේ. ඉතින් ඒකේ ඒ බුද්ධිලාගේ නුවණ මට්ටමේ හැටියට සමහර කෙනෙක් ඉන්නවා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් ඥාන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේදී ඒටිය කරගත්තොත් ඒ මත්බැවිලි ඒටිය කරගත්තා. හැබැයි ඒ බුද්ධිලාට බලහත්කාරයෙන් සවුරුදාගාමී කරවන්න බණ කියලා හරියන්නේ නැහැ. ඒ මට්ටම මෙච්චරයි. මොකද ඒකට හේතුව ඉන්ද්‍රිය නානත්වය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය පහක් තියෙනවා. එක එකනාලේ ඉන්ද්‍රිය වෙනස් එකින් එක මට්ටම් තියෙනවා. ඕකේ උපරිම මට්ටම් තියෙන කට්ටිය තමයි මෙලෝදිම අරිහත්ත්වයටපත් වෙන්නේ. සමහර වෙලාවට ගිහි වතේ ඉන්නේ නැතුව පැවිදිලා එතනපත් වෙලා අරිහත්ත්වයටපත් වෙන්නේ. ඒක බලවත් අය. ඕකෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙන අනික් ඉන්ද්‍රිය දුර්වලා ඉන්නකොට ගිහි වතේ ඉඳගෙන එයා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒකින් හරි ය아가න්නද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය එකම බලවත් කරගත්ත කට්ටිය සකෘදාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. සති ඉන්ද්‍රියත් බලවත් වෙලා තියෙනවා අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් අරිහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඒ ඉන්ද්‍රිය නාලත් වෙන නිසා ඒක වෙන්නේ. ඉතින් සියල්ලන්ට සම බල කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. තම තමන්ගේ தත්ත්වය දැනගෙන ඒ බුද්ධයයි தත්ත්වය දැනගෙන ධර්ම දේශනා කළා. ඒ නිසා පොදුවේ සියල්ලන්ටම ඒ ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒතන ඉන්න බුද්ධිලේ තම තමන්ගේ මත්තන් වලින් තම තමන් කටයුතු කරගන්න. දැන් මෙතන ඉන්න පුළුවන් සමහර ලාවක. මට නම් ශස්සාවල් පතන්න ඕනෙත් නැහැ. අමුදරුවන් පතන්න ඕනෙත් නැහැ. මට ඕනේ කොහොම හරි අප්‍රමාදව මේ අත්දැකීම විවර කරගන්න. මේ කෙනෙක් ඉදෙන්නේ කියලා දහතක්. එහෙම කිව්වට බෑ නේ. ඉතින් අපිට තව කට්ටිය තව දා තිනවා. මම බුදු නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවදාවත්. වෙන සත්‍යයක් කියපු කෙනෙක් ඇති නැති බවක් මම දන්නවා. හැබැයි එකපාරම මට නම් ඉතින් මේ ඔක්කොම විවර කරගන්න බෑ. පෞල් ජීවිතේ සමගිය සමාදානින් ජීවත් වෙලා ඉතින් එහෙම අපි මුලින් පටන් ගන්න. මේ මත්තේ මේ කට්ටිය අපි ඉන්න පුළුවන්. ඒ කට්ටිය පැතුම් බව කරනවා. නමුත් මේ පැතුමෙන් කවදාවත් ලැබුණ දහම අවබෝධය යටපත් කරලා ආපහු දමන්න බැරි නිසා බුදුරන් වහන්සේ මේ මායිත ඒකට විරුද්ධව දෙන්නේ නැහැ. ඒ පැතුම පතා ගන්න. හැබැයි ධර්මචර්යාව සංචාරයවත් නැකොට. එහෙම දේශනා කළා. ඉතින් මේ දේශනා නිසා අපි කාටවත් බෝධි පූජාව කියලා පැතුමක් පැතුවා කියලා, බුද්ධ පූජාව කියලා පැතුමක් පැතුවා කියලා, ඒවට පහර ගහන්න යන්න හොඳ නැහැ. තේරුම් ගන්න බැරි අය කරන්නේ. මුලාවටපත් වෙන්නේ නැතුව යථාර්ථයේ ඉන්න. තම තමන්ගේ ඥාන මට්ටම යනුව තමන්ට පැතුම් වලින් වැඩක් නැහැ කියන ඥාන මට්ටමක් තියෙනවනේ. ඒත් වශයෙන් මෙයා පැතුම් පතන්නේ නැහැ, මොකුත් නැහැ, ඉන්නේ හරියන බල. ඒක එක එකනාගේ මට්ටම. ඒක ඔය සියලු මට්ටම් මේ බුද්ධ ශාසනයේ පිළිස අතරේ ඉන්නවා. ඉතින් එකිනෙක මට්ටමින් අනික් කෙනා විවේචනය කරන්න යන්න හොඳ නැහැ. අවසන් දෝ